ධර්මානුශාසනාව අද දේශකයන්න් වහන්සේ මිනුවන් ගොඩ යටියන ශ්‍රී සුදර්ශන ජාත්‍යන්තර භාවනා මධ්‍යස්ථානයේ ප්‍රධාන අනුශාසක පූජ්‍යපාද පණ්ඩිත ගම්පහ සිරිසීවලි ස්වාමින්ද්‍රයන්න් වහන්සේ
භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස අච්චෙන්ති කාලා තරයන්ති රත්තියෝ වයෝ ගුණා අනුපුබ්බං ජහಂತಿ ඒතං භයං මරණේ පෙක්ඛමානෝ ලෝකාමිසං පජහේ සම්ති පෙක්ඛෝ තීති ශ්‍රද්ධා බුද්ධ සම්පන්න වාසනාවන්ත පින්වත්නි මේ පින්වත් හැම දෙනාට සම්බුදු සරණයි සදහම් පීඨයි සංග රැකවරණයි අද සද්ධර්ම දේශනාවේ මාතෘකාවසෙන් අපිට ලැබිලා තියෙන්නේ සංයුත්ත නිකායේ දේවතා සංයුත්තයේ අච්චෙන්ති සූත්‍රයයි මේ සූත්‍රයේ දේශනා පාඨයක් තමයි මේ පින් උතුම්ට දැන් මම ඉදිරිපත් කරේ මේ දේශනාවේදී ශාන්තිනායක බුදුපියාණන් වහන්සේ මේ ශාසනික ප්‍රතිපදාවේ තියෙන ප්‍රතිපත්ති පූජාව ගැන බොහොම පැහැදිලිව දේශනා කරලා තියෙනවා. දවසක් දේවතාවෙක් ඇවිල්ලා බුදුපියාණන් වහන්සේගෙන් මෙන්න මේ විදිහට ප්‍රශ්නයක් ඉදිරිපත් කරනවා. අච්චෙන්ති කාලා තරයන්ති රත්තියෝ වයෝ ගුණා අනුපුබ්බං ජහಂತಿ ඒතම් භයං මරණේ පෙක්කමානෝ පුඤ්ඤානි කෛරාත සුඛවහාති ඒ ගාතාරත්නේ සාමාන්‍යයෙන් අදහස මෙහෙමයි කාලය ඉක්මනින්ම ගෙවිලා යනවා පෙරවරු පස්වරු ආදී වශයෙන් කාලය ඉක්මනින්ම ගිවිලා යනවා ඒ වගේම එහෙම ගිහිල්ලා රාත්‍රියත් උදා වුණාට පස්සේ මේ මිනිසයාගේ ජීවිත කාලයේ අවසානයේ වෙලා මරණය කරා ඇදීගෙන යනවා. එතකොට මේ ජීවිත පැවැත්මේ ආයුෂයේ වර්ණයේ සැපේ බලයේ බුද්ධිමත් භාවයේ කියනා වූ සම්පත් පහ ක්‍රමක්‍රමයෙන් පිරීලා ගිහිල්ලා ශරීරය අතහැරලා යනවා. මේ ත්‍රිවිධ භය හමුවේ සැපේ ඇති කරන්නා වූ පින්දහම් කරගත්තොත් හොඳයි නේද කියන අදහස තමයි ඒ ගාථා රත්නයෙන් පැහැදිලි කරලා තියෙන්නේ. එතකොට ඒකෙන් අදහස් කරන්නේ කුමක්ද? මේ ජීවිත පැවැත්මේ අනිත්‍ය දුක්ඛ අනාත්මතාවයත් ඒ වගේම ඉදිරියේදී සැප විපාක ලබා දීමට අවශ්‍ය කරන පින්දහම් කරගත්තොත් හොඳයි නේද කියන අදහස තමයි මේ දේවතාව අදහසක් විදියට බුදුපියාණන් වහන්සේගෙන් බුදුපියාණන් වහන්සේගෙන් උත්තරයක් බලාපොරොත්තුෙන් ප්‍රශ්නයක් වශයෙන් ඉදිරිපත් කළේ. ඒ අවස්ථාවේදී ශාන්තිනායක උන්වහන්සේ බුදුපියාණන් වහන්සේ පැහැදිලි කරනවා ඔබ කියන විදිහට මේ කාලය ඉක්මලා යනවා. පෙරවරු පස්වරු ඊළඟට රාත්‍රිය උදා වුණාම මේ මනුෂයා මරණය කරා ඇදීගෙන යනවා. ඊළඟට අර ආයුෂයේ වර්ණයේ සැපේ බලයේ බුද්ධිමත් භාවයේ කියනා වූ පුරුෂයාගේ තියෙන සත්‍යයාගේ තියෙන ඒ ශක්තිය සමූහයම හීන වෙලා යනවා. එයා හැර යනවා. ඊළඟට මරණය කරා ඒකම ඇදීගෙන යනවා. ඒ අවස්ථාවේදී බුදුහාම දේශනා කරන මෙන්න මේ වගේ ධර්මතාවයක් ලෝකයා හැම වෙලේ අපිට ඉදිරිපත් වෙන නිසා මේ ධාතියේ තියෙන ස්වභාවය. ඒ අවස්ථාවේදී උන්වහන්සේ පැහැදිලි කරනවා මේ භවත්‍රයම සංඛ්‍යාත මේ භවයේ ගමන කාම භව, රූප භව, අරූප භව කියන මේ භවත්‍රයම අතහැරීම සඳහා ලෝකාමිෂය දුරුකරන පරමාර්ථ ධර්මය දිනු කරගන්න කියලා දේශනා කළා තියෙනවා. ලෝකාමිසය දුරු කරලා ලෝකෝත්තර නිවන් මාර්ගය සාක්ෂාත් කර ගැනීම සඳහා ප්‍රතිපදාවක් යෙදෙන්න කියලා තමයි බුදු පියාණන් වහන්සේ ඒ දේවතාවට දැනුම් දුන්නේ. ඉතින් මෙන්න මේ කරුණ කාරණා තමයි දේවතාවක් වහන්සේ කෙනෙක් අහපු උත්තරයකට ප්‍රශ්නයකට උන්වහන්සේ පැහැදිලි උත්තරයක් දුන්නා. අද සද්ධර්ම දේශනාවේ මෙන්න මේ මාතෘකාවෙන් පැහැදිලි කරන්නා වූ දහම් කරුණු තමයි අපි ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වෙන්නේ. පින්වත්නි, මේ ශාසනයේහි ආමිෂ පූජා ප්‍රතිපත්ති පූජා කියලා දෙකක් තියෙනවා. ආමිෂ පූජා ප්‍රතිපත්ති පූජා. ආමිෂ පූජාවකින් ලැබෙන්නේ ආමිෂ ඵල. ආමිෂ ඵල කියලා කියන්නේ භෞතික සැප සම්පත් තමයි ඒ ආමිෂ පූජාවකින් අපිට ලැබෙන්නේ. කාම භව, රූප භව, අරූප භව කියන මේ භවත්‍රයේ හොඳ තැනකට යහපත් තැනකට යාමට හැකියාව ඇති කර්ම සමූහයක් තමයි ආමිෂ පූජාවෙන් අපිට රස කරගන්න පුළුවන්කම හැකියාව තියෙන්නේ. ඉතින් දේවතාවත් අදහස් කළේ ඒ තැනකට ගියොත් හොඳයි නේද, මේ මිනිසයාගේ මේ විදිහට මේ ජීවිත පැවැත්මේ අස්ථිරතාවයෙන් අත්මිදීම සඳහා. එතකොට ආමිෂ පූජාවකින් ලැබෙන ආමිෂ ඵල මේ ශාසනයේ තියෙන තවත් පැත්තක්. ඒක තමයි ලෝකෝත්තර ඵල. ඒ ඵල තමයි සෝවන් ඵලය, සබුදාගාමි ඵලය, අනාගාමි ඵලය, අරහත් ඵලය. මෙන්න මේ ඵලලාභීත්වය සඳහා ප්‍රතිපත්ති පූජාවක් බුදු පියාණන් වහන්සේ පැහැදිලි කරනවා. දෙවෙනි ගාථා රත්නයෙන් උන්වහන්සේ පැහැදිලි කළේ අන්නේ එකයි, ප්‍රතිපත්තියෙන් ලෝකාමිෂය අතහැරලා ලෝකෝත්තර ආර්ය ඵලයට පත් වෙලා මේ සාංසාරික දුක නැති කරගන්න කියන අදහස තමයි උන්වහන්සේ දේවතාවට පැහැදිලි කළේ දීලා තියෙන්නේ. ආන්ගේ ශාන්තිනායකයන් වහන්සේ පැහැදිලි කළා වූ දර්ශනය තමයි මේ බෞද්ධයන් විසින් තමාගේ ජීවිතයට සම්බන්ධ කරලා ඉදිරියට පවත්වාගෙන යා යුත්තේ. පින්වත්නි, මේ ශාසනය මම මුලින් සඳහන් කළා ප්‍රතිපදා දෙකක් තියෙනවා. ඒ ප්‍රතිපදා ටික තමයි දේශනාවේ සඳහන් වෙන්නේ අඤ්ඤා ලාභෝ පනිසා අඤ්ඤා නිබ්බාන ගාමිනී. සංසාරේ හොඳ තැනකට යාම ප්‍රතිපදාව, නිවන් මාර්ගයේ කියන එක ප්‍රතිපදාව. ආමිෂ පූජා ප්‍රතිපත්ති පූජා. ඉතින් ආමිෂ පූජාවකින් ලැබෙන්නේ ලෞකික ඵල, ප්‍රතිපත්ති පූජාවෙන් ලැබෙන්නේ ලෝකෝත්තර ඵල. ඉතින් බුද්ධිමත් ජනතාව බුදු පියාණන් වහන්සේ පැහැදිලි කළා වූ දර්ශනයට ගියොත් එහෙම මේ භවයේදී අපිට ආර්ය ඵල ලාභීත්වය ඇති කරගෙන ඉදිරියට යාමේ ශක්තියක් ඇති වෙනවා. ඒ නිසා බුදුහාඳුරෝ ඒ සඳහා පැහැදිලි කරන්නා වූ දර්ශනයක් ඔය පින් උතුම්ට ඉදිරිපත් කරන්නම්. නාහම් භික්ඛවේ ආදිකේනේව අඤ්ඤාරාධනා වදාමි. අපිට භික්ඛවේ අනුපුබ්බ සික්ඛා, අනුපුබ්බ කිරියා, අනුපුබ්බ පටිපදා. මහණෙනි, එකපාරට වහ වහ සත්‍ය අවබෝධ කරගන්නවා කියලා මම ඔය අයට සහතිකයක් වෙන්නේ නැහැ. නාහම් භික්ඛවේ ආදිකේනේව අඤ්ඤාරාධනා හෝති. අපිට භික්ඛවේ අනුපුබ්බ සික්ඛා, අනුපුබ්බ කිරියා, අනුපුබ්බ පටිපදා. අනුපුබ්බ ශික්ෂාවෙන්, අනුපුබ්බ කිරියාවෙන්, අනුපුබ්බ ප්‍රතිපදාවෙන් තමයි පිළිවෙලට මේ සීල සමාධි ප්‍රඥා දිනු කරගන්න ඉදිරියට ගියොත් තමයි මේ ශාසනීය ප්‍රතිපදාව අපිට හරියට ප්‍රගුණ කරගෙන ආර්ය ඵල ලාභීත්වය සඳහා ප්‍රතිපත්ති පූජාව හරියට දිනු කරගන්න හැකියාව තියෙන්නේ. එයිදී ඒ දේශනාවේදීම උන්වහන්සේ පැහැදිලි කරනවා, සද්ධා ජාතෝ උපසංකමති උපසංකමන්තෝ පෛරුපාසති පෛරුපාසන්තෝ සෝතං ඕධහති ඕහිත සෝතෝ ධම්මං සුනාති සුත්වා ධම්මං ධාරේති දථානං ධම්මානං අත්ථං උපපරික්කති අත්ථං උපපරික්කතෝ ධම්ම නිජ්ජානං කන්ති ධම්ම නිජ්ජානං කත්ත්‍යා සතිසන්දෝ ජායති ඡන්ද ධාතෝ උස්සහති උස්සහිත්වා තුලේති තුලහිත්වා පදහති පහිතත්තෝ සමානෝ කායේන චේව පරමං සත්‍යං සච්චිකරෝති පඤ්ඤායචනං පටිවිජ්ජ පස්සති. ඔය විදිහට ඒ දේශනා පාඨයකින් ශාන්තිනායකයන්න් වහන්සේ මේ ධර්ම ප්‍රතිපදායේහි ගැඹුරටම ඒ කියන්නේ යථා භූත ඥාන දර්ශනය තුලටම මේ සිත යොමු කරන්නේ කොහොමද කියලා පැහැදිලි කරලා දීලා තියෙනවා. එතකොට පැහැදිලි කරන්නේ කොහොමද? අනුපුබ්බ ශික්ඛා, අනුපුබ්බ කිරියා, අනුපුබ්බ ප්‍රතිපදා. ක්‍රමානුකූලව ශික්ෂණයෙන්, ශික්ෂණයෙන් කියන්නේ ශීලයෙන්. ඊළඟට චිත්ත භාවනාව කියලා කියන්නේ සමත භාවනාවෙන්, ඊළඟට පඤ්ඤා භාවනාවෙන් තමයි, විදර්ශනා භාවනාවෙන් තමයි ආරි ඵලලාභීත්වය ලබා ගන්න පුළුවන් වෙන්නේ. ඒ සඳහා උන්වහන්සේ පැහැදිලි කරනවා සද්ධා ජාතු උපසංකමති. මේ ආර්ය භාවයේ ලබා ගැනීමට කැමැති ආර්ය ශ්‍රාවකයා ආර්යයන් වහන්සේ කෙනෙක් වෙත පැමිණෙනවා. සද්ධා ජාතු උපසංකමති කියන්නේ ඒකයි. එතකොට ශ්‍රද්ධාව ඇති අය තමයි ආර්ය ශාසනයෙහි ප්‍රතිපදාව ලබා ගැනීම සඳහා පැමිණෙන්නේ, ශාසනයට ඇතුළු වෙන්නේ. සද්ධා ජාතෝ උපසංකමති, උපසංකමිත්වා පෛරුපාසති, ඒ කියන්නේ ආර්යයන් වහන්සේලා ඇසුරු කරනවා. දේශනාවේ සඳහන් වෙන මේ මහා ප්‍රඥාව ලබා ගැනීම සඳහා, මහා ප්‍රඥාව ලබා ගැනීම සඳහා මේ මහා පඤ්ච සූත්‍රයෙන් ලබා ගැනීමට අවශ්‍ය කරන්නා වූ ගුණධර්ම හතරක්. ඒකට කියන්නේ සෝතාපට්ටි අංග. පඤ්ඤාකාමේන ගහපති අර්ය ශාවකේන පඤ්ඤා සංවත්තනිකා ප්‍රතිපදා ප්‍රතිපජ්ජිතබ්බා. සත්තාරෝ මේ භික්ඛවේ ධම්මා භාවිතා බහුලීකතා මහා පඤ්ඤතාය සංවත්තති. ඛතමේ චත්තාරෝ සත්පුරුෂ සංසේවෝ සද්ධම්ම සවණං යෝනිසෝ මනසිකාරෝ ධම්මානුධම්ම ප්‍රතිපත්ති. එතකොට මෙතනදී පෛරුපාසනේ කියන වචනය පැහැදිලි කරන්නා වූ දේශනා පාඨයක් තමයි ඔය මහා පඤ්ඤ සූත්‍රයේදී පැහැදිලි කරන්නේ. මහා ප්‍රඥාව ලබා ගැනීම සඳහා ආර්ය ශ්‍රාවකයා සත්පුරුෂයන් වහන්සේලා ඇසුරු කරන්න ඕන. මෙතන පෛරුපාසනේ කියන වචනේනුත් පැහැදිලි කරන්නේ ආන්නේ ධර්මතාවයයි. සත්පුරුෂයන් වහන්සේලා ඇසුරු කරන්න ඕනේ. එතකොට සත්පුරුෂ සංසේවේ කිව්වේ ඒකයි. සද්ධම්ම ශ්‍රවණය. එතකොට උන්වහන්සේලා ඇසුරු කරගෙන ධර්ම අහන්න ඕනේ. සත්පුරුෂ සංසේවේ සද්ධම්ම ශ්‍රවණී ලැබී යෝනිසෝ මනසිකාර්ය. ඒකෙන් තාමත්ම වැදගත් දෙයක් තමයි මේ යෝනිසෝ මනසිකාර්ය කියන්නේ. කියන දේ තේරුම් අරගෙන ඒ ප්‍රතිපදාව හරියට දියුණු කරගන්න අවශ්‍ය කරනා වූ මානසික ශක්තිය ඇති කරගන්නත් ඕන. ධම්මානුධම් ප්‍රතිපatti කියන්නේ දින්නාව කමඨහන් ටික හොඳට වඩාගෙන යන්න ඕන. සමථා විදර්ශනාව දියුණු කරගන්නත් ඕන. මෙන්න මේ හතර හරියට ප්‍රගුණ කරගත්තොත් මේ ධර්මයේ අහන්නා වූ පින්වතුන්ටත් මේ සෝවාන් මාර්ගයේ වඩාගෙන මේ භවයේදී ආර්ය ඵලලාභීත්වයක් සඳහා ඔය පින්වතුන්ට අවස්ථාව උදා කරගන්නත් පුළුවන්. දැන් මේ පෛරුපාසනේ කියන වචනේ තමයි මම පැහැදිලි කරේ. මේ කීටාගරි සූත්‍රයේ දේශනා පාඩය තමයි අපි ඉදිරිපත් කරන්නේ. සද්ධා ජාතෝ උපසංකමති, උපසංකමන්තෝ පෛරුපාසති, පෛරුපාසන්තෝ සෝතං ඕදහති. එතකොට පෛරුපාසනේ කරන්නා වූ ආර්ය ශ්‍රාවකයා යමු කන් ඇතුව ධර්මයේ අහනවා. සෝතං ඕදහති කියන්නේ යමු කන් ඇතුව ධර්මයේ අහනවා, හොඳට මන ධර්මයේ අහනවා. ඕහිත සෝතෝ ධම්මං සුනාති, යමු කන් ඇතුව ධර්මයේ අහලා සුත්වා ධම්මං ධාරේති, අසාගත්තා වූ ධර්මයේ දරා ගන්නවා. සුනාත ධාරේත කියන තැනට එනවා. අසාගත්තදී හොඳට මානසිකාර්ය කිරීමට අවශ්‍ය කරන විදිහට දරා ගන්නවා. සුනාත ධාරේත සුත්වා ධම්මං ධාරේති, දතානං ධම්මානං අත්තං උපපරික්කති. අන්න දැන් දැනගත්තා වූ ධර්මය හොඳට ධර්මයේ අහලා ධාරණය කරගෙන ඒක තමාගේ දෙයක් බවට පත් කරනවා. ආනේ තමයි චරාතය කියන අදහසින් බුදුහාමුදුරුවෝ පැහැදිලි කරේ ඒකයි. දතානං ධම්මානං අත්තං උපපරික්කති, අත්තං උපපරික්කති ධම්ම නිඥානං කන්ති. ඒ ධර්මය අවබෝධ වෙන්න ධාමයේ කිඳා බහිනවා. ඒ කියන්නේ තමාගේම ජීවිතේට මේ ධර්මය සම්බන්ධ කරගන්නවා කියන අදහස තමයි එතෙන්දී පැහැදිලි වෙලා තියෙන්නේ. ධම්ම නිඥානං කන්ති සතිචන්දෝ ජායති. ඒතර ධාම තමාගේ ජීවිතයට සම්බන්ධ වෙනකොට තව තවත් කැමැත්ත ඇති වෙනවා. මේ සංසාරික දුක නැති කරගෙන නිවන් දැකීමේ කැමැත්ත ඇතිවෙනවා. ඡන්ද, චිත්ත, විරිය, වීමාංසා කියන සතර ඉද්ධිපාද යමක් සමුද්ධිමත් වීමට අවශ්‍ය කරන්නා වූ ගුණධර්ම මෙය තුළ වැඩෙනවා. ඡන්ද ජාතු උස්සහති, ඒ කැමැත්ත ඇතිවෙන්න තව තවත් උත්සාහවත් වෙනවා. එයා ඉදිරියට යනවා. උසීත්වා තුලේති, උත්සාහවත් වෙලා තුලණය කරන, තුලණය කරනවා කියන්නේ පින්වතුනි, එදා ප්‍රත්‍යඥ භූමියේ සිටින අවස්ථාවේදී දැන් ආර්ය භූමියේ ආර්ය ශ්‍රාවකයෙක් තුල තියෙන ගුණධර්ම වඩාගෙන යනකොට, එයා අසත් ධර්මයේ අතහැරලා සද්ධර්මයේ කරා යනකොට, ඒ ජීවිත දෙකේ තියෙනා වූ වැදගත්කම, ඒ තියෙන ආදීනව, අසත් ධර්ම ජීවිතයේ තියෙන ආදීනවත්, ආර්ය ජීවිතයේ තියෙන දියුණුවත් මෙයා තුලණය කරලා බලනවා. එදාට වැඩිය අද හොඳ බවක් එයාට පැහැදිලිව දැනීමක් ඇති වෙනවා. තුලහිත්වා පදහති, තව තවත් ප්‍රසාදයේ පැහැදීම ඇති කරගෙන සත්‍ය අවබෝධ කරගෙන නිවන් සෝවියන් සුවපත් වෙනවා. මේ කීටාගිරි සූත්‍රයේ පැහැදිලි කළා වූ දේශනා පාඩයක් තමයි මම මේ පින්වත්තුන්ට ඉදිරිපත් කරේ. ඒ නිසා මේ ධර්ම ප්‍රතිපදාවේදී, ආරි ප්‍රතිපදාවේදී සෝවන් මාර්ගයේ වඩාගෙන යාමට අවශ්‍ය කරන්නා වූ ධර්ම කරුණු කාරණා කීපයක් තමයි මේ දේවතා සංයුත්තේ අච්චෙන්ති සූත්‍රයෙන් පැහැදිලි කරලා දීලා තියෙන්නේ. ඒ නිසා බුදු පියාණන් වහන්සේ ඒ දේවතාවට පැහැදිලි කරන්නේ මේ ලෝකාමිෂයේ අතහැරලා ලෝකෝත්තර ආරි ඵලලාභීත්වය සඳහා තමාගේ ජීවිතය යොමු කිරීම ඉතාමත්ම ශ්‍රේෂ්ඨ විදිහට තමයි උන්වහන්සේ පැහැදිලි කරලා දීලා තියෙන්නේ. ඉතින් බුදුහාඳුරෝ දේශනා කළා මේ දහම් කරුණු තව තවත් අපි ඉදිරියට පවත්වාගෙන යමු. දැන් මේ මුලින්ම සඳහන් කළා මේ පින්වතුන්ට මේ ශාසනයේ තියෙන ආමස පූජා ප්‍රතිපත්ති පූජා කියලා දෙකක්. දැන් ඒක සාමාන්‍යයෙන් අපි අදහසක් වශයෙන් ගන්නවා නම් මේ ජීවිතයේ තියෙන පින්වතුනි අපිට මේ ජීවිතය කියන්නේ ලෝකය. බුදු දේශනාවේ අනුව ජීවිතයේ ජීවිත පැවැත්ම කියන්නේ ලෝකය. ඉමස්මින් යේ ව්‍යාමත්තේ කලේවරේස සංඤ්ඤිමිස මනකේ ලෝකාන්ත පඤ්ඤපේමි. බුදුආන්දර පැහැදිලි කරන්නේ මේ සවිඥානකත්වය ඇත්තා වූ ජීවිත පැවැත්ම තමයි ලෝකය කියලා කියන්නේ. එතකොට මේ ලෝකය ගැන කතා කරනකොට සිතයි කයයි දෙක එකතු තමයි ලෝකය. මේ දෙකටම පින්වතුනි ලෙඩ හැදෙනවා. මේ දෙකටම ලෙඩ හැදෙනවා. අපි පසුගිය දේශනාවලදී මේ පින්වතුන්ට පැහැදිලි කරා මේ කායික ලෙඩ කියලා කොටසක් තියෙනවා. ඒක අපි කොටස් තුනකට වෙන් කරලා පෙන්නවා. කායික ලෙඩ, ඊළඟට හිතට හැදෙන ලෙඩ. කායික ලෙඩ තමයි පින්වතුනි මුලින්ම කියනවා නම් ඒ කොටස් තුන මෙහෙමයි. සාමාන්‍යයෙන් තාමත් බරපතල නැති සාමාන්‍ය ලෙඩ හැදෙනවා මේ ඉක්කාව, බඩේ අමාරුව, ඊළඟට අතපය හිරිවැටීම, ඉෂේම්ම වගේ සුළු සුළු ආබාධ තියෙනවා මේ කයට. ඒවට ඉතින් බෙහෙත් නොගත්තට ඒවා නොදැනුවත්වම තමන්ගෙන් ඒ කියන්නේ ඒ ලෙඩ දුක් නැති වෙලා යනවා. ඒක පළවෙනි පන්තිය ලෙඩ. තවත් දෙවෙනි පන්තිය ලෙඩ තමයි අජීර්ණය. ඊළඟට උණ හෙම්බිස්සාව ආදී ලෙඩ හැදුනාමත් ඒකත් කයට හැදෙන්නේ. ඒ සඳහා තියෙනවා වෙන ප්‍රතිකර්මයක්. ඒවා නොසලකා හරින්න බෑ. ඒ සඳහා අවශ්‍ය කරන්නව බෙහෙත් ඒ තරගත්තට පස්සේ ඒ ලෙඩත් හොඳ වෙනවා. ඒක දෙවෙනි පන්තියේ ලෙඩ. තුන්වෙනි පන්තියේ ලෙඩ තමයි පිළිකාව. ඊළඟට හෘදයාබාධ ආදී භයානක රෝග හැදෙනවා මේ කයට. ඒවට විශේෂඥ වෛද්‍යවරු හොයාගෙන ගිහිල්ලා ඒ අයගෙන් ප්‍රතිකාර අරගෙන බොහෝම පරිස්සම් වෙලා මේ ජීවිතය ආරක්ෂා කර ගත යුතුයි. දැන් ওই වර්ග තුනක තියෙන ලෙඩ තමයි මතක් කරේ. පළවෙනි පන්තියේ ලෙඩ, දෙවෙනි පන්තියේ ලෙඩ, තුන්වෙනි පන්තියේ ලෙඩ. හැබැයි කවදාහරි අපිට මේ ජීවිතයෙන් සමුගන්න සිදු වුණ අවස්ථාවකදී කයත් සමග ඔය කයට හැදෙන ලෙඩ අපි වලල්ලා දානවා. එහෙම නැත්නම් පුච්චලා දානවා, භූමි දාන හෝ ආදාන කටයුතු කරනවා. එතකොට කයේ තියෙන ලෙඩ ඔක්කොම අපි කවදාකවත් රෝගකාරක වශයෙන් නැවතත් භවයට ගෙනියන්නේ නැහැ. ඒක හොඳ ආකාරම පැහැදිලි. එහෙනම් කයට හැදෙන ලෙඩ අපේ වලට දාලා වහනවා වගේ ඒව ගෙනියන්නේ නැහැ. ඒ වගේම පින්වත්නි මේ හිතටත් හැදෙන ලෙඩ. දැන් සිතයි කයයි දෙකේ එකතු තමයි ලෝකය. කයට හැදෙන ලෙඩ අපි ඔක්කොම අතහැරලා දාලා යනවා. නමුත් හිතටත් ලෙඩ තුනක් තියෙනවා. ඒවත් ඉතින් වර්ග කිරීමක් කරලා තියෙනවා. පළවෙනි පන්තියේ හිතේ ලෙඩ, දෙවෙනි පන්තියේ හිතේ ලෙඩ, තුන්වෙනි පන්තියේ හිතේ ලෙඩ. පළවෙනි පන්තියේ හිතේ ළඩ තමයි රාග දෝෂ මෝහ. රාග දෝෂ මෝහ. එතකොට මේ අකුසල මූල කියලා සාමාන්‍යයෙන් දේශනාවේ සඳහන් වෙන්නේ මේ අකුසල මූල නැති කිරීම සඳහා වෙනම ප්‍රතිපදාවක් තියෙනවා. ඒක තමයි අපි මේ ආමස පූජාවල් පවත්වන්නේ. ආමස පූජාවල් විශේෂයෙන් මේ දානමය පින්කම් හොඳ වැඩ කටයුතු කරනකොට ඒ අවස්ථාවේදී මේ හිතක තියෙන කෙලෙස් ධර්ම තදංග වශයෙන් ප්‍රහීන වෙනවා. ඒ කියන්නේ තදංග ප්‍රහාණය. හිතේ තියෙන ලෙඩ නැති කරන පළවෙනි ක්‍රමය තමයි ආමිෂ පූජාව. ඒ වේදී ඒ අවස්ථාවේදී හිතේ තියෙන රාග දෝෂ මෝහ ඊර්ෂ්‍යාව ක්‍රෝධය වෛරය ආදී අකුසල මූලයන් තදංග වශයෙන් తాවකාලිකව යටපත් වෙනවා. ඒක එක ක්‍රමයක් තදංග ප්‍රහාණය කියලා තමයි දේශනාවේ සඳහන් වෙන්නේ. තවත් අකුසල මූල තියෙන ඊටත් වැඩි බලවත් ඒ තමයි මේ පංච නීවරණ. කාමච්ඡන්දේ, ව්‍යාපාදේ, තීන මිද්ද, උද්ධච්ච කුක්කුච්ච, විචිකිච්ඡා කියලා නීවරණ ධර්ම පහක් මේ හිතක් තුළ විද්‍යමාන වෙනවා. ඒවට කියන්නේ පංච නීවරණ. ඒ පංච නීවරණ නැති කිරීමට වෙනම ප්‍රතිපදාවක් තියෙනවා. දානමය පින්කම් කරලා ඒ ආමස පූජා පවත්වලා ඒ කෙලෙස් ධර්ම නැති කරන්න ක්‍රමයක් නැහැ. ඒ සඳහා තියෙන මේ චිත්ත භාවනාව කියලා හෙවත් සමත සමාධියෙන් ධානයේකට සමවැදීමේ ශක්තිය. පළවෙනි ධානය, දෙවෙනි ධානය, තුන්වෙනි ධානය, චතුත්ථ ධාන ආදී රූපාවචර හෝ අරූපාවචර ධානවල සමවැදුණාට පස්සේ අර හිතක තියෙන කෙලෙස් ධර්ම පහ තුනී වෙලා නැති වෙලා යනවා. හැබැයි ඒකට කියන්නේ විස්කම්බන ප්‍රහාණය. ඒව తాවකාලිකව හිතක් තුළ තියෙන කෙලෙස් නැති කිරීමේ ක්‍රමය සහ විදිහා ක්‍රම උපාය. ඒකට කියනවා විස්කම්බන ප්‍රහාණය. තවත් කෙලෙස් ධර්ම 10ක් තියෙන අපින් අතින් අපි සංසාරයට ගෙන ඒවා ඉතාමත් භයානක අකුසල මූල, අකුසල විස බීජ කියලා කිව්වත් වැරද්දක් නැහැ. මොනවාද මේ විස බීජ 10? සක්කාය දිට්ඨි, විචිකිච්ඡා, සීලබ්බත පරාමාස, කාමරාග, පටිග, රූපරාග, අරූපරාග, මාන, උද්ධච්ච, අවිජ්ජා. මෙන්න මේ සංයෝජන 10. සංයෝජන කියලා කියන්නේ සත්‍ය සසරෙහි බැඳ තමන සංයෝජන 10. මේ 10 නැති කිරීම සඳහා වෙනම ප්‍රතිපදාවක් තියෙනවා. ඒකට කියනවා විදර්ශනා භාවනාව. ඒකට කියන්නේ විදර්ශනා භාවනාව. මේ නැති කිරීමේ ප්‍රතිපදාවේ දේශනාවේ සඳහන් වෙන්නේ සමුච්ඡේද ප්‍රහාණය. දැන් මුලින්ම කෙලෙස් ධර්ම තුන නැති කරන්න හිතකට හට ගන්නා වූ කෙලෙස් ධර්ම මුල්ම තුන තමයි නැති කිරීමේදී තදංග ප්‍රහාණය. දෙවෙනියේ පංච නීවරණ, කාමච්ඡන්දේ, ව්‍යාපාදේ, තීන මිද්ද, උද්ධච්ච කුච්ච විචිකිච්ඡා කියන නීවර ධර්ම පහ නැති කරන්න තියෙන්නේ විස්කම්බන ප්‍රහාණය. ඒකට සමත භාවනාව නීවරණ ධර්ම පහයටපත් කරලා ධ්‍යාන චිත්ත ඇති කරගන්නවා. පළවෙනි ධ්‍යානයේදී සකස් වෙන්නේ විතක්ක, විචාර, ප්‍රීති, සුඛ, ඒකාග්‍රතාව කියන ධ්‍යානාංග පහ සකස් වුණාට පස්සේ අර නීවරණ ධර්ම පහ යටපත් කරගන්න හැකියාව තියෙනවා. එතකොට ඒ භාවනාවෙන් චිත්ත භාවනාවයි ඒකට කියන්නේ සමත භාවනාව. ඒ භාවනාවේදී විස්කම්බන ප්‍රහාණය වෙනවා. ඊළඟට හිතක් තුන තියෙන අර භයානක අකුසල මූල, ඒකට කියන්නේ දස සංයෝජන. අපි සංසාරයට ගෙනියන්නා වූ දස සංයෝජන 10 නැති කරන්න නම් විදර්ශනා භාවනාව තමයි බුදු පියාණන් වහන්සේ නිර්දේශ කළා තියෙන්නේ. ඒ නැති කිරීම සඳහා වෙනම භාවනාව, ඒ විදර්ශනා භාවනාව දිනු කරගත්තොත් සෝවාන්, සකෘදාගාමි, අනාගාමි, රහත් වෙලා නිවන් දකින්න පුළුවන්කම හැකියාව තියෙනවා. එහෙනම් මෙන්න මේ විදර්ශනා භාවනාව තමයි අපි විශේෂයෙන් සාකච්ඡා කරලා ඒක වැඩි දියුණු කරලා මේ භවයේදී සෝවන් මාර්ගය දියුණු කරලා සෝවන් ඵලලාභීත්වය සඳහා අපිට ප්‍රතිපදාවක් තියෙනවා. ඒ ප්‍රතිපදාව ඇති කරගන්නේ කොහොමද කියන එක තමයි ඊළඟට අපිට සාකච්ඡා කරන්න තියෙන්නේ. දැන් එහෙනම් පැහැදිලිව දකිනවා මේ සත්‍යයගේ ජීවිත පැවැත්මක් කියලා එකක් තියෙනවා. ඒ ජීවිත පැවැත්ම කියන්නේ සිතයි කයයි දෙකේ එකතුව. සිතයි කයයි දෙකේ එකතුව. එතකොට මරණයටපත් වුණාට පස්සේ අර කයට හැදෙන ලෙඩ අපි වලට දාලා වහනවා. හැබැයි හිතට තියෙන ලෙඩ අරගෙන තමයි අපි සංසාරයේ නැවත ප්‍රසන්දියට ලබන්න යන්නේ. දැන් යම් කිසි විදිහකින් මේ ප්‍රසන්දියට යන අවස්ථාවේදී ඔය තියෙන කෙලෙස් ධර්ම නැති කරගත්තොත් නැවත සාංශාරික ගමනට යාමට අපිට ඊට ප්‍රස්තාව දෙති කිරීමේ ශක්තිය ඇති කරගන්න පුළුවන්. ඒ සඳහා තමයි සම්බුදු කෙනෙක් ලෝකයට පහළ වෙලා ඒ ක්‍රමයේ සා විදිහ අපිට පැහැදිලි කරලා දීලා තියෙන්නේ. ඉතින් සමස්තයක් වශයෙන් මේ සම්බුද්ධ දේශනාවේ තියෙනවා සමතහ විදර්ශනා කියලා භාවනා ක්‍රම දෙකක්. මේ පිංගුතුන් නිතරම ධර්මයේ අහන් නිසා මෙන්න මේ සමත විදර්ශනා භාවනාව ගැන හොඳ අවබෝධයක් ඇති කරගෙන අර සසරෙහි බැඳ තබන සංයෝජන 10න් අවම වශයෙන් තුනක්වත් නැති කරගත්තොත් බව හතක් ඇල්දී මේ පින්වතුන්ට මේ සාංශාරික ගමන නැති කිරීමේ ශක්තිය මේ පින්වතුන්ට හැකියාව ඇති කරගන්න පුළුවන්. ඒ සඳහා තමයි පින්වතුනි බුද්ධෝත්පාද කාලයක අපිට මේ විදර්ශනා භාවනාව දිනු කරගන්න හැකියාව තියෙන්නේ. ඒ නිසා බුදු පියාණන් වහන්සේ බොහෝ අවස්ථාවලදී පැහැදිලිවම දේශනා කළ තියෙන්නේ ශාසනයෙන් ප්‍රයෝජනීය ගන්නවා නම් මෙන්න මේ ආර්ය ප්‍රතිපදාව හරියට අවබෝධ කරගෙන දිනු කරගන්න මේ භවයේදී සාංශාරික දුක නැති කරගන්න ඒ කියන්නේ සෝවාන් ඵලයටවත් පත්වීමේ ශක්තියක් ඇති කරගන්න ওই පින්වත්තුන්ට හැකියාව තියෙන බව පැහැදිලිව උන්වහන්සේ දේශනා කළා තියෙනවා. දැන් එහෙනම් අපි අර සංයෝජන 10 ඉස්සලාම තදංග ප්‍රහාණය කියන වචනේ පැහැදිලි කරගත්තා. මොකද අපි ඒ කෙලෙස් ධර්ම ඇතුව තමයි හිත මේකෙන් අයින් වෙන්නේ. මේ ජීවිත පැවැත්ම තුළ ක්‍රියාත්මක වෙන සිත තුළ තියෙනවා මුලින් සඳහන් කළ විදිහට රාග දෝෂ මොහ, ඊළඟට පංච නීවරණ, ඊළඟට දස සංයෝජන. ඒවා තමයි පළවෙනි පන්තියේ චෛතසික හිතේ තියෙන ලෙඩ, දෙවෙනි පන්තියේ හිතේ තියෙන ලෙඩ, තුන්වෙනි පන්තියේ හිතේ තියෙන ලෙඩ. ඒතකොට මෙන්න මේ හිතේ හටගන්නා වූ ලෙඩ නැති කිරීමේ ප්‍රතිපදා තුනක් දේශනාවේ සඳහන් වෙනවා. පළවෙනි පන්තියේ ලෙඩ නැති කරන් තමයි තදංග ප්‍රහාණය. ඒක සාමාන්‍යයෙන් ආමිස පූජාවකින් නැති කරගන්න පුළුවන්. ඊළඟට චිත්ත භාවනා හේවත් සමත සමාධියෙන් පංච නීවරණ නැති කරගන්න පුළුවන්. ඒවත් හැබැයි తాවකාලිකව පමණයි. සදාකාලිකව මේවා නැති කරගන්න හැකියාවක් නැහැ සමත භාවනාවෙන්. ඊළඟට තුන්වෙනි කාරණේ තුන්වෙනි චෛතසික සිතුවිලි හටගන්නා වූ කෙලෙස් ධර්ම 10න් තුනක් මුණයම් ක්‍රමයකින් හරි මේ භවයේදී නැති කරගත්තොත් එයාට භව හතක් ඇල්දී නිවන් දැකීමේ ශක්තිය ඇති වෙනවා. එහෙනම් අපි මේ ශාසනික ප්‍රතිපදාවේ ප්‍රතිපත්ති පූජාව ගැන තමයි ඉදිරියට සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඒ සඳහා අවශ්‍ය කරන්නා වූ කර්මස්ථානයක් මේ පින්වත්තුන්ට අපි පැහැදිලි කරලා දීලා දෙන්නම්. දැන් මුලින් සඳහන් කළා තදංග ප්‍රහාණය, දිස්කම්බන ප්‍රහාණය, සමුච්ඡේද ප්‍රහාණය. බුද්ධ දේශනාවේ සඳහන් වෙනවා ඔය පින්වත්තුන් අහලත් ඇති ඔය සීල සූත්‍රය කියලා සූත්‍රයක්. තවංගා සූත්‍ර තියෙනවා. සෝතාපට්ඨ සංයුත්තේ බොහෝ සූත්‍ර තියෙනවා. මේ සංයෝජන 10 නැති කිරීම සඳහා අවශ්‍ය කරන්නා වූ කර්මස්ථාන ඒ සූත්‍රවලදී පැහැදිලි කරලා දීලා තියෙනවා. පළවෙනිම ආර්ය ශ්‍රාවකයා අර මුලින්ම සඳහන් කළානේ සෝවාන්, සකෘදාගාමි, අනාගාමි, අරහත් මාර්ගඵල ලබාගෙන නිවන් අවබෝධ කර ගැනීම සඳහා මේ ශාසනයට ඇතුළු වෙන එකට කියන්නේ සද්ධා ජාතු උපසංකමති කියලා මම පැහැදිලි කරේ. ඒකයි සද්ධාව කියන්නේ ලෝකයේ දුකක් කියලා එක්තරා ප්‍රමාණයකට අවබෝධ කරගත්තා වූ මේ ආර්ය ශ්‍රාවකයා ආර්යයන් වහන්සේලා ළඟට එනවා. ඒ සඳහා බුදුහාඳුරෝ පැහැදිලි කළේ සත්ව සංසේවය, සද්ධර්ම ශ්‍රවණය, යෝනිසෝ මනසිකාර්ය, ධම්මානුදම් ප්‍රතිපත්ති. ඔන්නේ හතර අනිවාර්යයෙන්ම මේ සංයෝජන 10 නැති කිරීම සඳහා අවශ්‍ය කරන මූලික සූසුකම. සත්පුරුෂ සංසේවය ආර්යයන් වහන්සේලා මුණ ගැහෙන්න ඕන. උන්වහන්සේලා දේශනා කරන්නා වූ සහ ධර්මය සද්ධර්ම දේශනාවන් හොඳට අහන්න ඕන. සත්පුරුෂ සංසේවය සද්ධර්ම ශ්‍රවණය. ඊළඟට ඒ අහන්නා වූ අහගන්නා වූ ධර්මය යෝනිසෝ මනසිකාරය කියන්නේ දහමට අනුගලපලා හොඳට තේරුම් ගන්න ඕන. මානසික ක්‍රියාකාරීත්වය ඒක ඇතුළත් කර ගන්න ඕනේ. ඊළඟට ධම්මානුධම්ම ප්‍රතිපatti ඒ කියා දෙන්නව කමඨාන්තික හොඳට වඩා ගන්න ඕනේ. දවසක් මහා කොට්ට මහරහතන් වහන්සේ සරියුත් මහරහතන් වහන්සේ ළඟට ඇවිල්ලා අහනවා ආංගර සංයෝජන 10 නැති කිරීමේ ප්‍රතිපදාව පැහැදිලි කරන්න කියලා. සංයෝජන 10 මම මුලින් සඳහන් කළේ සංයෝජන 10න් මුල්ම තුන තමයි සක්කායදිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස, ඊළඟට කාමරාග පටික, ඊළඟට රූප රාග අරූප රාග මාන උද්දච්ච අවිජ්ජා ඔය 10 තමයි සංයෝජන 10 කියන්නේ. මුලින්ම අහනවා ඒ සංයෝජන 10න් පළවෙනි තුන හෙවත් සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස කියන සංයෝජන 10 නැති කරගන්නේ කොහොමද කියලා මහා කුට්ටිත හාඳුරු සරියුත් මහරහතන් වහන්සේගෙන් අහනවා. එතකොට උන්වහන්සේ පැහැදිලි කරනවා කොට්ටි තිනේ පංච උපාදානස්කන්ධය අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන් දකින්න කියලා. පංච උපාදානස්කන්ධය අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන් දකින්න කියලා උන්වහන්සේ එතනදී සරියුත් මහරහතන් වහන්සේ මහා කොට්ටිත හාඳුරන්ට පැහැදිලි කරනවා. දැන් අපේ මාතෘකාවට ආවා. අපිට අවශ්‍ය වෙන්නේ අර සසරට අපිව හතර අපායට නරකය, තිරිසං, ප්‍රීත, අසුරනිකාය කියන හතර අපායට ගෙනියන්නා වූ සත්‍යයාගේ හිත බමුණවන්නා වූ ඒ ස්ථානවල ස්ථානගත කරන්නා වූ කෙලෙස් ධර්ම 10න් 3ක් නැති කරගන්නේ කොහොමද කියන එකයි තමයි අපිට මුලින්ම අවශ්‍ය වෙන්නේ. මොනියම් ක්‍රමයකින් අද්දන් ඒකට මොනියම් ක්‍රමය කියලා කියන විදර්ශනා භාවනාවෙන් ඒ කෙලෙස් ධර්ම 3 නැති කරගත්තොත් ඔය පින්වත් හැම දෙනාට සදාකාලිකම සතර අපායන් සදහට අත්මිදෙන්න පුළුවන්. දේශනාව සඳහන් වෙන්නේ චතු අපායේ හිත විප්පමුත්ව. එයා කවදාකවත් සතර අපායට යන්නේ නැහැ. ලুকু ප්‍රතිලාභයක් දැන් අතටපත් වෙන්නයි මේ පින්වත්තුන්ට මේ මනුසාත්ම භාවයේදී අතටපත් වීමට හැකියාව තියෙනවා. ඒ සඳහා අපි මොනෑම් ක්‍රමයකින් හරි මේ ප්‍රතිපදාව දියුණු පවුණු කරගත යුතුයි. ඒ වගේම භව හතක් ඇවිදින් නිවන් දකින්නවා. නතේ භවං අට්ඨමං ආදියන්ති. කවදාක සතර අපායට යන්නේ භව හත කල්දී කාන්තේ මහරත් භාවින් සනසෙන්දත් මේ පින්වත් හැම දෙනාට හැකියාව තියෙනවා. හැබැයි අර සංයෝජන 10න් ඉස්සලාම නැති කරගන්න ඕනේ සංයෝජන 3ක්. සක්කාය දිට්ඨි, විචිකිච්ඡා, සීලබ්බත පරාමාස. ඒතර කොට්ටිත හාඳුනන්ට සරුවත් මහ රහතන් වහන්සේ පැහැදිලි කරන මේ පංච උපාදානස්කන්ධය අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන ත්‍රිලක්ෂණය වඩන්න කියලා. දැන් බලන්න ඕන ඔය පංච උපාදානස්කන්ධය කියන්නේ කොහමද, මොකද්ද, ඊට පස්සේ අනිත්‍ය දුක්ඛ අනාත්ම වෙන්නේ කොහමද? ප්‍රශ්න දෙකයි. පංච උපාදානස්කන්ධය කියන්නේ කොහමද? ඒ පංච උපාදානස්කන්ධය හේවත් හිත අනිත්‍යයි දුකයි අනාත්මයි කියන ත්‍රිලක්ෂණය එහෙතුළු විද්දමාන වෙන්නේ කොහොමද කියලා අපි තේරුම් ගන්න ඕන. ඉතින් විශාල දිග විස්තරයක් කාල වේලාව තියෙන හැටියට අපි පැහැදිලි කරගමු. පින්වත්නි පංච උපාදානස්කන්ධය කියන්නේ හිතට නමක්. පංච උපාදානස්කන්ධය කිව්වත් එකයි හිතක් කිව්වත් එකයි. එතකොට මේ පංච උපාදානස්කන්ධය සකස් වෙන්නේ කොහොමද කියලා ඉස්සෙල්ලාම අපි තේරුම් ගමු. ඉතාල කෙටියෙන් අපි මතක් කරගමු මේ සත්‍ය සම්බන්ධයෙන් පින්වතුනි අභ්‍යන්තර රූප 6ක් තියෙනවා. ඉතින් විශේෂයෙන් අපි තේරුම් ගන්න ඕනේ ලෝකය කියන්නේ සිතයි කයයි දෙක එකතුව මුලින් සඳහන් කළේ ඒකයි. ලෝකය කියන්නේ සිතයි කයයි දෙක එකතුව මේ දෙකේ තියෙනවා ක්‍රියාකාරීත්වයක්. ඒ ක්‍රියාකාරීත්වය කොතන තියෙන්නේ කියලා හොයාගෙන යන්න ඕන. කය තුලද හිත තුලද? පැහැදිලිවම කය තුල කිසි ක්‍රියාකාරීත්වයක් නැහැ. පැහැදිලිවම කය තුල කිසි ක්‍රියාකාරීත්වයක් නැහැ. කය කියන්නේ කිසිම ප්‍රාණයක්, ජීවයක්, හැඟීමක්, දැනීමක් නැති අප්‍රාණික රූපයක්. කය කියන්නේ රූපයක්. එතකොට ඒ හිත සකස් වීම සඳහා මේ කය උපකරණයක් වෙනවා පමණයි. කයට කිසිම දෙයක් කරන්න බෑ. කය කියන්නේ රූපයක්, ස්වභාව ධර්මයක්, ශක්ති හතරක ක්‍රියාකාරීත්වයක්. ක්‍රියාත්මක වෙන්නේ ලෝකේ, ක්‍රියාත්මක වෙන්නේ සිත. ඒ නිසා සාන්තිනායකයන්න් වහන්සේ පැහැදිලි කරනවා චිත්තේන නීයති ලෝකෝ චිත්තේට පරිකස්සති කියලා වචනයක්. මේ ලෝකය හේවත් හිතයි කය දෙක එකතුව තමයි ලෝකය. මේක එහාට මෙහාට කරන්නේ කයින් නෙවෙයි හිතෙන්. තවත් දේශනාවේ සඳහන් වෙනවා චසු ලෝකෝ සමුප්පන්න ලෝකේ කියන්නේ හිතට ස්ථාන හයක ලෝකේ හට ගන්නවා. ලෝකේ කියන්නේ පංච උපාදානස්කන්ධය. ලෝකේ කිව්වත් එකයි පංච උපාදානස්කන්ධය කිව්වත් එකයි. ඒ ලෝකේ හට ගන්නවා ස්ථාන හයක. මොනවාද ස්ථාන හය? ඇස, කන, නාසය, දිව, කය, මන. මේක තමයි ස්ථාන හය. ඔය හයෙන් පරිබාහිරව හිතක් හේවත් ලෝකයක් හටගන්නේ චසු ලෝකෝ සමුප්පන්නෝ චසු කුබ්බති සන්තවා. ඔමයි දේශනා සඳහන් වෙන්නේ චන්නමේව උපාදාය චසු ලෝකෝ විහඤ්ඤති. ඒක තමයි සතරපද දේශනා පාඩය. චසු ලෝකෝ සමුප්පන්නෝ කියන්නේ ලෝකේ හය පොළක හට ගන්නවා. හේවත් හිත ස්ථාන හයක හට ගන්නවා. ඇහැ සම්බන්ධයෙන් බලන්සිත, කන සම්බන්ධයෙන් කරගෙන කන කියන්නේ රූපයක් සම්බන්ධ කරගෙන අහනසිත, නාසය කියන්නේ උපකරණයක් රූපයක් ආග්‍රහණය කරනසිත, දිව කියන්නේ රූපයක් ඒ රූපේ උපකාරී කරගෙන රස බලනසිත, ඇස කන නාසය ඊළඟට දිව ඊළඟට කය. කය කියන්නේ උපකරණයක් රූපයක් ඒ රූපේ උපකාරී කරගෙන පහස ලබනසිත, මන කියන්නේ රූපයක් ධාතු හතරේ ක්‍රියාකාරීත්වයක් ඒක උපකාරී කරගෙන මෙනෙහි කරනසිත, බලනසිත, ආහනසිත, ආග්‍රහණය කරනසිත, රස බලනසිත, පහස ලබනසිත, මෙනෙහි කරනසිත ස්ථාන 6යි. ඔන්න ස්ථාන 6 තමයි ලෝකේ හටගන්නවා කියලා කියන්නේ. ලෝකේ කියන්නේ පංච උපාදානස්කන්ධය. දැන් බලන්න ඕන පංච උපාදානස්කන්ධය සකස් වෙන්නේ කොහොමද කියලා. ඇස කියන්නේ රූපයක්. එකක් තේරුම් ගත්තොත් පහසුවෙන් යන්න පුළුවන්. ඇස කියන්නේ රූපයක්, ස්වභාව ධර්මයක්. ඇසෙහි පටිවි ධාතුව, ආපෝ ධාතුව, තීජෝ ධාතුව, වායෝ ධාතුව, ස්වභාව ධර්ම හතරක ක්‍රියාකාරීත්වයෙන් විද්‍යමාන වන්නා වූ මේ ඇස නිතරම වෙනස් වෙනවා, වෙනස් වෙනවා, වෙනස් වෙනවා. අනිත්‍යයි, දුකයි, අනාත්මයි. ඇසේ තියෙනවා තවත් ස්වභාව ධර්මයක්. ඒකට කියනවා චක්කු ප්‍රසාද රූපය. ඒකත් රූපයක් නම් ධාතු හතරක්, ධාතු හතරේ ක්‍රියාකාරීත්වයක් නම් නිතරම වෙනස් වෙනවා, වෙනස් වෙනවා. අනිත්‍යයි, දුකයි, අනාත්මයි. එතකොට ඔය ඇහැගෙන අභ්‍යන්තර රූපයත්, ඇසේ තියෙන ප්‍රසාද රූපයත් ස්වභාව ධර්ම දෙකක්. ඒ ස්වභාව ධර්ම දෙකට ඇදී පවතිනා බාහිරින් වර්ණ රූපය. ඇහැට එන්නේ වර්ණ රූපය. එහෙනම් එතරම් රූපයක් නම් ධාතු හතරක්, ධාතුන්ගේ ස්වභාවය සත්‍යයක්, සත්‍යින්ගේ ස්වභාවය නිතර වෙනස් වෙනවා, වෙනස් වෙනවා. ඇති වෙනවා නැති වෙනවා, අනිත්‍ය දුකයි අනාත්මයි. මේ ප්‍රසාද රූපයට බාහිරින් වර්ණ රූපේ සම්බන්ධීකරණය වුණාම හටගන්නවා විඥාන ධාතු. ඒකට කියනවා චක්කු විඥාන ධාතුව කියලා. ධාතුවක් කියන්නේ සත්‍යයක්. බාහිර ලෝකයේ ගැන වර්ණෙහි දැනුවත් වීම තමයි විඥාන ධාතුව කියන්නේ. එහෙනම් ඒ විඥාන ධාතුවත් අනිත්‍යයි, දුකයි, අනාත්මයි. විඥාන ධාතුව යම් කිසි තැනක හටගන්නවා නම් ඒක පෙරපසු නැතුවම නාම ධර්ම පහකුත් හටගන්නවා. ඒවට කියනවා සබ්බ චිත්ත සාධාරණ චෛසී කියලා. ඒව තමයි පස්ස, වේදනා, සංඥා, චේතනා, මනසිකාර්ය. එහෙනම් ඇහත් අනිත්‍යයි, දුක්ඛයි, අනාත්මයි. ප්‍රසාද රූපයත් අනිත්‍යයි, දුක්ඛයි, අනාත්මයි. ප්‍රසාද රූපයට ඇදී පවතින වර්ණ රූපයත් අනිත්‍යයි, දුක්ඛයි, අනාත්මයි. චක්කු විඥාන ධාතුවත් අනිත්‍යයි, දුක්ඛයි, අනාත්මයි. එහෙනම් විඥාන සමග හටගන්නා වූ නාම ධර්ම පහත් අනිත්‍යයි, දුක්ඛයි, අනාත්මයි. ඒ නාම ධර්ම පහත් අනිත්‍යයි, දුක්ඛයි, අනාත්මයි. පස්සෙන් නිකුත් වෙනා වූ රූපස්කන්ධයත් අනිත්‍යයි, දුක්ඛයි, අනාත්මයි. වේදනාවෙන් නිකුත් වෙනා වූ වේදනාස්කන්ධයත් අනිත්‍යයි, දුක්ඛයි, අනාත්මයි. සංඥාවෙන් නිකුත් වෙනා වූ සංඥාස්කන්ධයත් අනිත්‍යයි, දුක්ඛයි, අනාත්මයි. චේතනාවෙන් නිකුත් වෙනා වූ සංඛාරස්කන්ධයත් අනිත්‍යයි, දුක්ඛයි, අනාත්මයි. විඥානස්කන්ධයත් අනිත්‍යයි, දුක්ඛයි, අනාත්මයි. පංච උපාදානස්කන්ධයම අනිත්‍යයි, දුක්ඛයි, අනාත්මයි. ওই විදිහට මේ හිත සකස් වෙන හැටි ආර්යයන් වහන්සේ කෙනෙකුගෙන් අසා දැනගෙන පංච උපාදානස්කන්ධය අනිත්‍ය, දුක්ඛ, අනාත්ම වෙන්නේ කොහොමද කියලා තේරුම් අරගෙන ඒක විදර්ශනාත්මක වඩනකොට ඔය පින්වතුන්ගේ අර සක්කාය දිට්ඨි, විචිකිච්ඡා, සීලබ්බත පරාමාස කියනා වූ සංයෝජන තුනම නැතිලා සෝවාන් ඵලලාභීත්වය සඳහා ඇති කරගන්න පුළුවන් චිත්ත ශක්තියක් මේ විදර්ශනා භාවනාවෙන් සකසා ගන්න පුළුවන්, ඇති කරගන්න පුළුවන්. ඒ සඳහා මේ සද්ධර්ම දේශනාව මහෝපකාරී වේවා කියන අසින්සෙනින් මේ දේශනාව අවසන් කරනවා. ඔබ හැමට සම්බුදු සරණයි, සදහම් පීඨයි, සංඝ රැකවරණයි. ආකාසත්තා ච බුම්මත්තා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා තිරන් රක්ඛන්තු ලෝක සාසනං. ආකාසත්තා ච බුම්මත්තා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා තිරන් රක්ඛන්තු දේශනං. ආකාශත්තා චුම්මත්තා දීවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා තිරන් රක්ඛන්තු සංසදා. ධර්මස්වනාං සංසිංහ බැම දිනාටම යහපතක්ම වේවා. සබ්බීතියෝ විවජ්ජන්තෝ සබ්බ රෝගෝ විනස්සතෝ මාතේ භවත්තන්තරායෝ සුඛේ දීගායුකෝ භව භවතු සබ්බ මංගලං රක්ඛන්තු සබ්බ දේවතා සබ්බ බුද්ධානුභාවේන සබ්බ ධම්මානුභාවේන සබ්බ සංඝානුභාවේන සදා සුත්ති භවන්තුතේ අභිවාදන සීලිස නිච්ඡං උද්ධා පචායිනෝ චත්තාරෝ ධම්මා වද්දන්ති ආයුවන්නෝ සුඛං බලං ආයුරා රෝග්‍ය සම්පත්‍ති සග්ග සම්පත්‍ති මේ වෙච අතෝ නිබ්බාන සම්පත්‍ති හිමිනාති සමිජ්ජතු
සාදු 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 සදහෙවතුනි ඔබ සවන් දුන් එම ධර්මානුශාසනාව පැවැත්වූ දේශකයාණන් වහන්සේ මිනුවන් ගොඩ යටියන ශ්‍රී සුදර්ශන ජාත්‍යන්තර භාවනා මධ්‍යස්ථානයේ ප්‍රධාන අනුශාසක පූජ්‍යපාද පඬිත ගම්පහ සිරිසීවලි ස්වාමින්ත්‍රයන්න් වහන්සේ අපේ ස්වාමින්ත්‍රයන්න් වහන්සේ ඉටු කරන ශාසනික සේවාවන්ට තව තවත් ශක්තිය ධෛර්යය සහ නිදුක් නිරෝගී සුව චිර ජීවනය අපි ප්‍රාර්ථනා කරමු. ඔබට තෙරුවන් සරණයි.